ඊළඟ උපමාතෘකාව මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලිය ගැන. එතකොට අපි දැන් බලමු මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලිය ගැන අපිට මොනවදද සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. එතකොට අපි දන්නවා දැන් මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලිය ගත්තාම ඔයාලා 8 වසරදීත් මේ පාඩම ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ 8 වසර ඉගෙනගත්ත පාඩම තව ටිකක් අපි සංවර්ධනය කරලා ඉදිරියට ගණ්ඩයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දරුවනේ ඔයාලා ගාව පෙළපොත දැනටමත් අරගෙන තියෙන්නේ. අපි මේ සාකච්ඡා කරන්නේ පිටු අංක 155 මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලිය ගැන. එතකොට අපි දැනගන්න ඕනි ඉස්සරෝම මේ අපේ දේහයේ වෙනවා පරිවෘත්තීය ක්‍රියා කියලා දෙයක්. මොනවද මේ පරිවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ? අපේ ජීවී දේහ තුල සිදුවෙන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවල එකතුවට තමයි කියන්නේ අපි පරිවෘත්තීය ක්‍රියා කියලා. ජීවී සෛල තුල සිදුවෙන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවල එකතුවට තමයි අපි කියන්නේ පරිවෘත්තීය ක්‍රියා කියලා. ඒතර මොනවද අපේ දේහය තුල වෙන පරිවෘත්තීය ක්‍රියාවලට උදාහරණ? එකක් තමයි ග්ලූකෝස් බිඳහෙලීම. අපි ගන්න ආහාරවල තියෙන ග්ලූකෝස් රුධිරයට එකතු වුණාට පස්සේ සෛල තුලදී බිඳහෙලීම සිදු වෙනවා. ඔන්න එක උදාහරණයක් අපේ දේහයේ වෙන පරිවෘත්තීය ක්‍රියාවලියකට. තවත් උදාහරණයක් තමයි අපේ ශරීරය තුල ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීම. එතකොට අපේ දේහය තුලදී මෙන්න මේ සිදුවෙන පරිවෘත්තීය ක්‍රියා හින්දා ඇතැම් අපද්‍රව්‍ය නිපදවීම සිදු වෙනවා. එතකොට මේ පරිවෘත්තීය ක්‍රියාවලින් නිපද වෙන අපද්‍රව්‍ය ඇත්තටම අපේ දේහයට විෂ සහිත වෙන්න පුළුවන්. එතකොට මේ පරිවෘත්තීය ක්‍රියා නිසා නිපද වෙන අනවශ්‍ය ඵල අපි ඔයාලට කියනවා නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය කියලා. මේ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වලට අපි කියනවා බහිස්රාවී ද්‍රව්‍ය කියලා. එතකොට ඇත්තටම කිව්වොත් එහෙම මේ ශරීරය තුල නිපද වෙන බහිස්රාවී ද්‍රව්‍ය නැත්තම් පරිවෘත්තීය ක්‍රියා හින්දා නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය අපි හඳුන්වනවා බහිස්රාවී ද්‍රව්‍ය කියලා. මේවා සිරුරෙන් බැහැර කිරීම සිද්ධ කරන්න ඕනේ. එහෙම නැත්තම් මේවා දේහයට හානි කරවෙන්න පුළුවන්. උදාහරණයක් කියන්නම්, අපි ගන්න ආහාරවල තියෙන ප්‍රෝටීන අක්මාවෙදී බිඳ වැටීම සිදු වෙනවා. මේ අක්මාවෙදී මේ ප්‍රෝටීන බිඳ වැටිලා යූරියා එවැගේම යුරික් අම්ලය වගේ ශරීරයට විෂ සහිත සංයෝග බවට බිඳ වැටෙනවා. එතකොට මේවා දේහයේ එකතු වුණොත් එහෙම විෂ වෙන්න පුළුවන්. ඉතින් මේවා වහාම දේහයෙන් බැහැර කිරීම සිදු වෙනවා. එතකොට බහිස්රාවය කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම බහිස්රාවය කියලා කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලදී නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම. බහිස්රාවය යනු පරිවෘත්තීය ක්‍රියාවලදී නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම. එතකොට අපි දැනගන්න ඕනේ මිනිසාගේ බහිස්රාවය සිදු කරන ඉන්ද්‍රියන් මොනවද කියලා. එතකොට මිනිසාගේ බහිස්රාවේ සිදු කරන ඉන්ද්‍රියන් තමයි සම, පෙනහැලි, එවැගේම වකුගඩු. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රාශ්වාස වාතයත් එක්ක පිට වෙනවා බහිස්රාවී ඵල දෙකක්. එකක් තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව, දෙවැනි එක තමයි ජල වාෂ්ප. ඒ වගේම දහඩියත් සමග පිට වෙනවා බහිස්රාවී ඵල කීපයක්. යූරියා, යුරික් අම්ලය, ජලය, ඒ වගේම ලවණ වර්ග. ඊළඟට මූත්‍රා මගිනුත් බහිස්රාවී ඵල කීපයක් පිට වෙනවා. යූරියා, යුරික් අම්ලය, ජලය, ඒ වගේම ලවණ. අපි දරුවන්ට සමහර විට ප්‍රශ්නයක් ඇදී යුරික් අම්ලය කියන්නේ මොනවද කියලා. පක්ෂීන්ගේ මලපහවල තියෙන සුදු පාරට හුරු ද්‍රව්‍යයක්. අන්නේ සුදු පාරට හුරු ද්‍රව්‍යයේ තියෙන්නේ මෙන්න මේ යුරික් අම්ලය. ඒතකොට මිනිසාගේ දේහෙත් මෙන්න මේ යුරික් අම්ලය නිපද වෙනවා. මේවා මූත්‍රා මගින් දහඩිය මගින් බැහැර කිරීම සිදු වෙනවා. එතකොට දරුවනේ අපි දැනගන්න ඕනේ එක් එක් ඉන්ද්‍රියන් වලින් නැත්තම් අපි අර කලින් කියපු සම පෙනහැලි වකුගඩු වගේ ඉන්ද්‍රියන් වලින් පිටකරන බහිස්රාවී ද්‍රව්‍ය මොනවද කියලා. පෙනහැලි වලින් කාබන් ඩයොක්සයිඩ් හා ජලවාෂ්පත්, වකුගඩු වලින් යූරියා, යුරික් අම්ලය, ලවණ වර්ග සහ ජලයත්. ඒ වගේම සමහරහා යූරියා, යුරික් අම්ලය, ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලයත් බහිස්රාවී ද්‍රව්‍ය ලෙස බැහැර කිරීම සිදු වෙනවා. එතකොට පෙනහැලි වලින් බහිස්රාවී ද්‍රව්‍ය පිට කරන්නේ ප්‍රාශ්වාස වාතයෙන්. වකුගඩු වලින් නැත්තම් රුක්ක වලින් බහිස්රාවී ද්‍රව්‍ය පිට කරන්නේ මූත්‍රා ලෙස. සම මගින් බහිස්රාවී ද්‍රව්‍ය පිට කරන්නේ දහඩිය ලෙස. එතකොට අපි දැනගත්තා බහිස්රාවී ද්‍රව්‍ය බැහැර කරන ඉන්ද්‍රියන් තුන සහ ඒ බහිස්රාවී ද්‍රව්‍ය පිට කරන ආකාරය. ඒ වගේම ඉතාම වැදගත් කරුණක් ඔයාලා දැනගන්න ඕනේ. මිනිස් මල පහ කියලා කියන්නේ බහිස්රාවී ද්‍රව්‍යයක්ද නැද්ද? මිනිස් මල පහ කියලා කියන්නේ බහිස්රාවී ද්‍රව්‍යයක් නෙවෙයි. හේතුව ආහාර ජීර්ණය කියන එක වෙන්නේ මේ සෛල තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් විදිහට නෙවෙයි. ආහාර ජීර්ණය වෙන්නේ අපේ ආහාර මාර්ග පද්ධතිය ඇතුලේ. එතකොට හොඳට මතක තියාගන්න මල පහ කියලා කියන එක බහිස්රාවී ද්‍රව්‍යයක් නෙවෙයි. හැබැයි මල පහත් එක්ක පිට වෙනවා පිත්ත වර්ණක කියලා ද්‍රව්‍යයක්. සාමාන්‍ය පෙළ මට්ටමට අදාළ නොවුනත් බිලි රුබීන් සහ බිලි වර්ඩීන් කියන වර්ණක දෙක මල පහත් සමග පිට වෙනවා. අන්න ඒ පිත්ත වර්ණක නම් බහිස්රාවී ද්‍රව්‍යයක්. නම් හොඳට මතක තියාගන්න මල බහිස්රාවී ද්‍රව්‍යයක් නොවන බව. එතකොට දරුවනේ මිනිසාගේ නයිට්‍රජනීය අපද්‍රව්‍ය කීපයක් තියෙනවා. යූරියා, යුරික් අම්ලය. එතන මේ යූරියා සහ යුරික් අම්ලය කියන නයිට්‍රජනීය බහිස්රාවේ ප්‍රධාන වශයෙන් සිදු කරන ඉන්ද්‍රිය තමයි වෘක්ක නැත්තම් වකුගඩු. හොඳට මතක තියාගන්න මේ මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවේ සිදුවන ප්‍රධාන ඉන්ද්‍රිය මොකක්ද කියලා. එතකොට දරුවනේ අපි දැන් ඔය කියපු නයිට්‍රජනීය බහිස්රාවේ සිදුවන ප්‍රධානම ඉන්ද්‍රිය වෘක්ක. මේ වෘක්කවල රූප සටහනක් 156 වෙනි පිටුවේ තියෙනවා. 156 වෙනි පිටුවේ ඔයාලා බැලුවොත් එහෙන් පෙළ පොතේ බලන්න මිනිසාගේ මූත්‍රවාහිනී පද්ධතියේ කොටස් නම් කරපු රූප සටහනක් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මිනිසාගේ වෘක්ක යුගලක් තියෙනවා. එතකොට මේ මූත්‍රවාහිනී පද්ධතියේ කොටස් ටික 156 වෙනි පිටුවේ පැහැදිලිව දක්වලා තියෙනවා. වෘක්ක යුගල, මූත්‍රවාහිනී යුගල, මූත්‍රාශය සහ මූත්‍ර මාර්ගය. එතකොට මේ රුධිරයේ තියෙන නයිට්‍රජනීය බහිස්රාවය වකුගඩු මගින් තමයි බැහැර කිරීම සිදු වෙන්නේ. එතකොට දරුවනේ අපි මේ වෘක්ක ගැන තව පොඩි දේවල් ටිකක් මතක් කරොත් එහෙම මේ වෘක්කවල හැඩය බෝංචියට හැඩති. බෝංචියට හැඩයක් තමයි මේ වෘක්කවලට තියෙන්නේ. එතකොට මේ වෘක්ක ගත්තහම මේ වෘක්ක තියෙන්නේ කොහෙද? අපේ උදර කුහරය තුල අපරව. කශේරුව දෙපස තමයි මෙන්න මේ වෘක්ක යුගල පිහිටලා තියෙන්නේ. ඒ වගේම අක්මාවේ පිහිටීම හින්දා දකුණු වෘක්කය වම් වෘක්කයට වඩා මදක් පහලින් තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙක්ගේ වෘක්කයක් සෙන්ටිමීටර 13ක් විතර දිගයි, පළල සෙන්ටිමීටර 6ක් විතර වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ වෘක්ක වලින් කොහොමද නෛත්‍රජනීය බහිස්රාවී සිදු කරන්න කියලා. එතකොට අපි බලමු මේ වෘක්කයක ඇතුළ මොනවද තියෙන්නේ කියලා. එතකොට අපේ දරුවෝ ගාව තියෙන පෙළපොතේ 157 වෙනි පිටුවේ තියෙනවා මේ වෘක්කයක දික්කඩ කියලා රූප සටහනක්. නැත්තම් මේ වෘක්කය කපලා බැලුවොත් අපිට අභ්‍යන්තරේ මොනවද දකින්න හම්බෙන්නේ. එතකොට මේ වෘක්කයක ප්‍රධාන කොටස් දෙකක් අඳුරගන්න පුළුවන්. බාහිකය සහ මජ්ජාව කියලා. ඒ වගේම මේ වෘක්කයේ තියෙනවා වෘක්කීය ධමනිය, වෘක්කීය ශිරාව, ඒ වගේම මූත්‍ර වාහිනිය, වෘක්ක ශ්‍රෝණිය කියන කොටස් ටික අපිට අඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි දැනගන්න ඕනේ මේ වෘක්කයේ තියෙනවා කෘත්‍යමය ඒකකයක්. මේ වෘක්කයේ ඇතුළ අපි අන්වික්ෂීයව නිරීක්ෂණය කරොත් මේ වෘක්කයේ තියෙනවා වෘක්කාණුව කියලා ව්‍යූහයක්. මේ වෘක්කාණුව කියන ව්‍යූහය තමයි වෘක්කයේ තියෙන ව්‍යූහමය හා කෘත්‍යමය ඒකකය වෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් එක වෘක්කයක් ඇතුලේ මේ වෘක්කාණු තියෙනවා මිලියනයක් විතර. එතකොට හොඳට මතක තියාගන්න මේ වෘක්කයේ තියෙන කෘත්‍යමය හා ව්‍යූහමය ඒකකය තමයි වෘක්කාණුව. ඒ වගේම දරුවනේ මේ වෘක්කාණුවක කොටස් ටික නම් කරන්න අපි පුළුවන් වෙන්න ඕනේ. මොනවද මේ වෘක්කාණුවක තියෙන කොටස් ටික? මේ වෘක්කාණුවක තියෙන කොටස් ටික ඔයාලට 158 වෙනි පිටුවේ ඉහලින් බලාගන්න පුළුවන්. ඔයාලා ඒ 158 වෙනි පිටුවේ ඉහලින් තියෙන වෘක්කාණුවක රූපසටහන හොඳට අධ්‍යයනය කරලා කොටස් නම් කිරීමට පුරුදු වෙන්න. ඊළඟට මම යන්නේ මූත්‍රා නිපදවීමේ ක්‍රියාවලියට. එතකොට මේ මූත්‍රා නිපදවීමේ ක්‍රියාවලිය පියවර තුනකින් සිද්ධ වෙනවා. මොකද්ද මේ මූත්‍රා සෑදීමේ ක්‍රියාවලියේ අවස්ථා තුන? එතකොට මේ වෘක්කවල තියෙන වෘක්කාණු මගින් තමයි මූත්‍රා සෑදීම සිදුවෙන්නේ. ඉතින් මේ වෘක්ක තුල මූත්‍ර සෑදීමේ අවස්ථා තුන අපි මතක තියාගන්න ඕනේ. පළවෙනි එක තමයි අති පරිශ්‍රාවණය. දෙවෙනි එක තමයි වරණීය ප්‍රතිශෝෂණය. තුන්වෙනි එක තමයි ශ්‍රාවය. ආයතරයෙන් මං කියන්නම් මූත්‍ර සෑදීමේ අවස්ථා තුන. පළවෙනි එක අති පරිශ්‍රාවණය, දෙවෙනි එක වරණීය ප්‍රතිශෝෂණය, තුන්වෙනි එක ශ්‍රාවය. එතකොට දරුවනේ මෙන්න මේ අපේ රුක්කාණුව තුල තියෙනවා ගුච්චිකාව කියලා කොටසක්. ඒ වගේම බ්‍රෝමන් ප්‍රාවරය කියලා කොටසකුත් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ ගුච්චික කේශනාලිකා බිත්ති හා බ්‍රෝමන් ප්‍රාවරයේ ඇතුළත බිත්ති වලින් රුධිර ප්ලාස්මාව පෙරිලා ප්‍රාවරයේ කුහරයට එකතු වෙනවට කියනවා අපි අති පරිශ්‍රාවණය කියලා. සරලවම කිව්වොත් එහෙම අති පරිශ්‍රාවණයදී වෙන්නේ මේ රුධිරය පෙරිලා ඒකේ ප්ලාස්මාව විතරක් මෙන්න මේ වෘක්කාණුවේ තියෙන ප්‍රාවරයේ කුහරයට එකතු කරගන්න එක. ඒ වගේම මතක තියාගන්න ඕනේ අති පරිශ්‍රාවණයේදී පෙරෙන තරලයට අපි කියනවා ගුච්චිකා පෙරණය කියලා. ඒ වගේම මෙන්න මේ ගුච්චිකා පෙරණයට ප්ලාස්ම ප්‍රෝටීන විශාල අණු නැත්තම් රුධිර සෛල සුදු රුධිරාණු වගේ විශාල දේවල් නැත්තම් විශාල අණු එකතු වෙන්නේ නැහැ. එහෙනම් මොනවද මේ පෙරණයට එකතු වෙන ද්‍රව්‍ය? ග්ලූකෝස්, ඛනිජ ලවණ, විටමින් වර්ග මෙන්න මේ ගුච්චිකා පෙරණයට එකතු වෙනවා. එතකොට ගුච්චිකා පෙරණේ මොනවද තියෙන ප්‍රධාන සංඝටක කියලා අපි බැලුවොත් එහෙම ජලය, ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, විටමින්, විවිධායන මෙන මේ ගුච්චිකාපේරණයට එකතු වෙනවා. එතකොට ඇත්තටම අතිපරිශ්‍රාවණය කියන එකෙන් වෙන්නේ මෙන්න මේ රුධිරයේ තියෙන තරලමය කොටස පෙරිලා ගුච්චිකාපේරණයට එකතු වෙන එක. ඊට පස්සේ දෙවනි පියවර තමයි මූත්‍රා නිපදවීමේ වරණීය ප්‍රතිශෝෂණය කියලා කියන්නේ. වරණීය ප්‍රතිශෝෂණයෙන් වෙන්නේ ගුච්චිකාපේරණයේ තියෙන ද්‍රව්‍ය වලින් වැඩි කොටසක් ඔය වෘක්ක නාලිකාව වටේට තියෙන රුධිර කේශ නාලිකාව වලට නැවත අවශෝෂණය වෙන එක. ඒතර වර්ණීය ප්‍රතිශෝෂණයේදී ඔය ගුච්චිකා පෙරණේ තියෙන ජලයේ 90%ක් විතර ග්ලූකෝස් සියල්ලම ඇමයිනෝ අම්ල, විටමින්, ලවණ හා යූරියා නැවත සැරයක් ප්‍රතිශෝෂණය වීම සිදු වෙනවා. ඒ කියන්නේ අර ගුච්චිකා පෙරණයට ගියානේ ජලය, ග්ලූකෝස් වගේ ද්‍රව්‍ය, ඒව ආයසරයක් උරා ගැනීම සිදු වෙනවා මෙන්න මේ දෙවැනි පියවරේදී. එතකොට නිරෝගී පුද්ගලයෙක්ගේ නම් මේ වරණීය ප්‍රතිශෝෂණය වෙනකොට ඒකේ තියෙන ග්ලූකෝස් ටික ඔක්කොම ටික නැවත ප්‍රතිශෝෂණය සිදු කර ගන්නවා. හැබැයි දියවැඩියා රෝගීන්ගේ ඔන්න ඔය ග්ලූකෝස් ප්‍රතිශෝෂණය සම්පූර්ණයෙන්ම සිදු වෙන්නේ නැහැ. ඒක හින්දා දියවැඩියා රෝගීන්ගේ මේ වෘක්ක නාලිකාව තුළ ඉතුරු වන ග්ලූකෝස් මූත්‍රාත් සමග පිට වෙන්න පටන් ගන්නවා. එතකොට මූත්‍රා නිපදවීමේ තුන්වෙනි පියවර තමයි ශ්‍රාවය කියලා කියන්නේ. මොකද්ද මේ ශ්‍රාවය කියලා කියන්නේ? මේ වෘක්කාණුවේ පිටතින් තියෙන රුධිර කේශනාලිකාවල ඇති සමහර ද්‍රව්‍ය වෘක්කාණුවේ නාලිකා තුළට ඇතුළු වෙනවට අපි කියනවා ශ්‍රාවය කියලා. එතකොට මොන වගේ ද්‍රව්‍යයන්ද ශ්‍රාවය වෙන්නේ? හයිඩ්‍රජන් අයන, පොටෑසියම් අයන, ඇමෝනියම් අයන, ක්‍රියටිනීන්, ඖෂධ, විටමින් B වගේවා මෙන්න මේ විදිහට ශ්‍රාවය වීම සිදු වෙනවා. එතකොට ඔය පියවර තුන අවසන් වෙද්දී සෑදෙන තරල කොටසට අපි කියනවා මූත්‍රා කියලා. එතකොට ඔය පියවර තුන ඉවර වෙලා ශ්‍රෝණියට, නැත්නම් වෘක්ක ශ්‍රෝණියට වෑසෙන මූත්‍රා මූත්‍රා වාහිනිය ඔස්සේ ගමන් කරලා තාවකාලිකව මූත්‍රාශයට එකතු වෙනවා. මොකද්ද මේ මූත්‍රාශය කියලා කියන්නේ? මේක ඇදෙන සුළු මල්ලක්. මේ ඇදෙන සුළු මල්ල වගේ මූත්‍රාශයට මූත්‍රා එකතු වුනහම අපිට සංවේදනය වෙනවා මූත්‍රා අවශ්‍යතාවය. එතකොට අවශ්‍යතාවයේ පරිදි අපිට පුළුවන් මූත්‍රා බැහැර කිරීම සිදු කරන්න. එතකොට දරුවනේ ඊළඟට අපි දැනගන්න ඕනේ මූත්‍රවාහිනී පද්ධති ආශ්‍රිත රෝගාබාධ ගැන. ඊට කලින් මම දෙයක් කියන්න ඕනේ. මේ මූත්‍රා නිපදවීමේ පියවර තුන ඔයාලා මේ පෙළ පොතේ තියෙන 158 වෙනි පිටුවයි 159 වෙනි පිටුවයි හොඳට නැවත සැරයක් පරිශීලනය කරන්න. එතකොට ඔයාලට වැඩි වශයෙන් එක තේරුම් ගන්න පුළුවන් වෙයි ඒ පියවර තුන. එතකොට දරුවනේ අපි අන්තිමේට දැනගන්න ඕනේ මූත්‍රවාහිනී පද්ධතිය ආශ්‍රිත තියෙන රෝගාබාධ. ඊට කලින් අපි දැනගන්න ඕනේ මේ මූත්‍රාවල වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ මොනවද කිය. මේ මූත්‍රාවල වැඩිපුරම තියෙන්නේ මොනවද? නිරෝගී පුද්ගලයෙක්ගේ මූත්‍රාවල වැඩිපුරම තියෙන්නේ ජලය. 96%ක් විතර තියෙනවා ජලය. ඊවැගේම ලවණ වර්ග 2%ක් විතර, යූරියා 2%ක් විතර, එයාගේ යුරික් අම්ලය හා ක්‍රියටිනීන් ඉතා අංශු මාත්‍රයන්ගෙන් මේ මූත්‍රාවල සංයුතිය අඩංගු වෙනවා. එතකොට මතක තියාගන්න මූත්‍රාවල සංයුතිය වෙනස් වෙනවා. එතකොට නිරෝගී පුද්ගලයෙක්ගේ මූත්‍රාවල සංයුතිය අගයන් ටිකක් තමයි අපි මේ දැනගත්තේ දැන්. ඒ වගේම මතක තියාගන්න හොඳට නිරෝගී පුද්ගලයෙක්ගේ මූත්‍රාවල වැඩිපුරම තියෙන්නේ ජලයේ බව. එතකොට දරුවනේ අපි දැන් යන්නේ කතා කරන්න මූත්‍රවාහිනී පද්ධතිය ආශ්‍රිතව තියෙන රෝගාබාධ ගැන. අපි දැන් බලමු මූත්‍රවාහිනී පද්ධතිය ආශ්‍රිතව තියෙන රෝගාබාධ කීපයක් ගැන. එතකොට පළවෙනි මූත්‍රවාහිනී පද්ධතිය ආශ්‍රිතව හම්බෙන රෝගය තමයි වෘක්ක අකර්මණ්‍ය වීම. මොකද්ද මේ වෘක්ක අකර්මණ්‍ය වීම කියලා කියන්නේ? වකුගඩු රෝග කියන එක දරුවනේ අපේ ලංකාවේ දැන් සුලභ රෝගයක් බවට පත් වෙලා තියෙනවා. ලංකාවේ වකුගඩු රෝග ගොඩක්ම පැතිරලා තියෙන ප්‍රදේශය තමයි උතුරු මැද පළාත, අනුරාධපුර දිස්ත්‍රික්කය, පොළොන්නරුව දිස්ත්‍රික්කය වගේ. ඒ වගේම උතුරු පළාතෙත් මේක බහුලව හම්බෙනවා. එතකොට ගොඩාක් විශ්වාස කරනවා මේ වකුගඩු රෝග වලට කෘෂි රසායනික ද්‍රව්‍ය හේතු වෙනවා කියලා. ඒ වගේම මේ ප්‍රදේශවල තියෙන කඨින ජලයත් හේතු වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. හැබැයි කෘෂි රසායනික ද්‍රව්‍ය විශ්වාසයෙන්ම අපේ වෘක්කවලට හානි කරයි. ඉතින් අපි බලමු මේ වෘක්ක අකර්මණ්‍ය වීම කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි ඉගෙන ගත්තා මේ වෘක්ක තුල තියෙන ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ තමයි වෘක්කාණුව කියලා කියන්නේ. මේ වෘක්කාණු වල තියෙන මූත්‍රා පෙරීමේ ක්‍රියාවලිය දුර්වල වීම හින්දා වෘක්ක අකර්මණ්‍යතාවයට පත්වීමට තමයි අපි කියන්නේ වෘක්ක අකර්මණ්‍ය වීම කියලා. එතකොට මූත්‍රා පෙරීමේ ක්‍රියාවලිය දුර්වල වීම හින්දා වෘක්ක අකර්මණ්‍ය වීම සිදු වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ වෘක්ක අකර්මණ්‍ය වීම සිද්ධ වෙන්න බලපාන හේතු මොනවද? මේ වකුගඩු අකර්මණ්‍ය වෙන්න නැත්නම් ක්‍රියාකාරීත්වය අඩු වෙලා අවසාන නැවතෙන්න හේතු වෙන සාධක මොනවද? පළවෙනි එක තමයි ශුද්‍රදීවී ආසාදන. ශුද්‍රදීවී ආසාදන. දෙවෙනි එක තමයි බැරලෝහ. බැරලෝහ කියපම රසදිය, ආසනික් වගේ ඒවා. ඊළඟ විවිධ ඖෂධ වර්ග. වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ වර්ග ගන්න එපා කියන්නේ මේකයි. මොකද වකුගඩු සෞත් වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්. අපි CCl4 කියලා කියන්නේ. මෙන්න මේ කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් හින්දත් වෘක්ක අකර්මණ්‍ය වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒතර වෘක්ක අකර්මණ්‍ය වුණාම අඳුරගන්නේ කොහොමද? මූලික රෝග ලක්ෂණ තමයි ජලය හා ලවණ දේහ පටකවල රැඳීම හින්දා මේ දේහ පටක ඉදීමීම සිද්ධ වෙනවා. ඒ වගේම රුධිර පීඩනය ඉහළ යාමත් සිද්ධ වෙනවා. එතකොට මේ වෘක්ක නිරෝගීව තියාගන්න නම් වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යන්න වෙනවා. එතකොට මේ රෝගී තත්වයට ප්‍රතිකාර කරේ නැත්තම් දවස් 8ක් 14ක් ඇතුළත පූර්ණ ලෙසම වෘක්ක අකර්මණ්‍යතාවයට පත් වෙනවා. එහෙම වුණොත් එහෙම නිරෝගී පුද්ගලයෙක්ගෙන් වෘක්ක අරගෙන බද්ධ කරන්න සිද්ධ වෙනවා. වකුගඩුවක් හොයාගන්නවා කියන එක දරුවනේ ඉතා අපහසු දෙයක්. මොකද වකුගඩු දායකයෙක් ඉන්න ඕනේ. ඒ වගේම ඒ දායකයාගේ රුධිර ගණය Tamanට ගැලපෙන්න ඕනේ. එතකොට සාධක ගොඩක් සලකන්න වෙනවා. එතකොට වකුගඩුවක් හොයාගන්නකම් රුධිර කාන්දු පෙරීම කියන ක්‍රියාවලිය සිදු කරලා අපේ රුධිරයේ තියෙන යූරියා යුරික් අම්ලය බැහැර කිරීම මැෂින් එකකින් සිද්ධ කරනවා. එතකොට ඔය රුධිර කාන්දු පෙරීම සිදු කරේ නැත්තම් මරණය පවා සිදු වෙන්න පුළුවන්. එතකොට අපි අපේ තියෙන වකුගඩු දෙක පරිස්සම් කරගන්න ඕනේ. මොකද මේක අපිට ගොඩක් වටිනවා. එතකොට දරුවනේ ඊළඟ රෝගේ තමයි නෙෆ්‍රයිටිස්. නැත්තම් අපි මේකට කියනවා වෘක්ක ප්‍රදාහය කියලා. මේ වෘක්ක ප්‍රදාහය වෙන්නේ නැත්තම් මේ වෘක්ක ප්‍රදාහයේදී වෙන්නේ වකුගඩු දෙක ඉදිමෙනවා. මේ වෘක්ක ඉදීමීම සිදු වෙන්නේ ආසාදන හා විෂ වර්ග හින්දා. රුක්ක ප්‍රදාහය වුණහම ගුච්චිකා වලට හානි සිදු වෙලා එතුලින් පෙරී යන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මූත්‍රා නිෂ්පාදනය අඩු වෙනවා. මූත්‍රා නිෂ්පාදනය අඩු වුණාම ශරීරය තුල රඳවා ගන්න නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යත් වැඩි වෙනවා. නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වැඩි වුණහම මොකද වෙන්නේ? ශරීරය තුල විෂ වර්ග එකතු වෙන්න බලනවා. එතකොට ගුච්චිකාවලට හානි වෙන හින්දා මූත්‍රාත් එක්ක ප්‍රෝටීන් පිටවීම සිද්ධ වෙනවා. එතකොට හදිසි ආඝාත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් මෙන්න මේ නෙෆ්‍රයිටිස් නැත්තම් වෘක්ක ප්‍රදාහයේ හින්දා. වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ රෝගී තත්ත්වයක් තමයි මෙන්න මේ නෙෆ්‍රයිටිස් නැත්තම් වෘක්ක ප්‍රදාහය කියලා කියන්නේ. එතකොට ඊළඟ සුලභ වකුගඩු රෝගය තමයි වෘක්කවල හා මූත්‍රාශයේ ගල් සෑදීම. අපි සරලව කියනවා මේකට මූත්‍රා ගල් හැදුනා කියලා. එතකොට මේ වෘක්කේ නැත්නම් වකුගඩු ඇතුලේ හරි මූත්‍රාශයේ හරි කැල්සියම් ඔක්සලේට් වගේ ලවණ ස්පටිකීකරණය වෙලා නැත්නම් කැට වගේ හැදිලා ගල් සෑදීම සිදු වෙනවා. මේ ගල් මූත්‍රා වාහිනී හිර වුණොත් එහෙම දැඩි වේදනාවක් ඇති වෙනවා. එතකොට අපි කොහොමද මේ මූත්‍රා ගල් ඉවත් කිරීම සිදු කරන්නේ? මේක ඉවත් කරන ක්‍රම කීපයක් තියෙනවා. ඖෂධ මගින් පුළුවන්, සත්කමම් මගින් පුළුවන්, ඒ වගේම නවීන තාක්ෂණයක් වෙන ලිතෝට්‍රිප්සි තාක්ෂණයමුත් පුළුවන්. එතකොට මේ ලිතෝට්‍රිප්සි කියන තාක්ෂණයෙන් මේ ලේසර් කිරණ නැත්තම් අටිදුවනි තරංග භාවිතා කරලා මේ මූත්‍රාශය ඇතුලේ තියෙන ගල් කුඩු කිරීම සිදු වෙනවා. එතකොට අපි ඉස්සරවම බලමු මේ මූත්‍රාගල් ඇතිවීම වළක්වා ගන්න කොහොමද කියලා. එතකොට මූත්‍රාගල් ඇතිවීම වළක්වා ගන්න නම් දිනපතා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න ඕනේ. ඒ වගේම මූත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවයේ කල් දාන්න හොඳ නැහැ. ඒ වගේම දරුවනේ සමහර කෑම වලිනුත් මේ මූත්‍රාගල් ඇති වෙන්න හේතු වෙනවා කියලා කියනවා. විශේෂයෙන් මුහුදු මාළු නැත්නම් මුහුදු ජීවීන්ගේ ආහාරත් එක්ක තක්කාලි වගේ දෙයක් මිශ්‍ර කරලා ආහාරයට ගත්තාම මෙන්න මේ මූත්‍රාගල් ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට මතක තියාගන්න අපි අපේ මූත්‍රාශයේ ගල් සෑදීම් වළක්වා ගන්න නම් නිතර නිතර ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට දරුවනේ අපි බලමු අපේ මූත්‍රවාහිනී පද්ධතිය නැත්තම් වෘක්ක යුගල නිරෝගීව තියාගන්න මොනවද කරන්න පුළුවන්. අපි මේ අපේ වෘක්ක යුගල නිරෝගීව තියාගන්න මෙන්න මේ දේවල් කරන්න ඕනේ. ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න ඕනේ. ඊළඟට අධික ඇඹුල් යෙදු ආහාර නිතර නිතර භාවිතා කරන්න හොඳ නැහැ. උදාහරණයක් විනාකිරි නැත්නම් අච්චාරු වගේ ඒවා නිතර නිතර ආහාරයට ගන්න හොඳ නැහැ. මොකද අපේ වකුගඩු යුගලට ඒක බලපාන්න පුළුවන්. ඒ වගේම දියවැඩියාව වගේ රෝගී තත්ත්වයන් තියෙනවා නම් වහාම ඖෂධ අරගෙන ඒ දියවැඩියා රෝගී තත්ත්වය පාලනය කරගන්න ඕනේ. නැත්නම් අපේ වකුගඩු වලට ඒකත් බලපාන්න පුළුවන්. එතකොට දරුවනේ අපි මේ මානව බහිස්රාවී පද්ධතිය ගැන තමයි දැන් මේ සාකච්ඡා කරලා ඉවර කරේ. එතකොට දරුවනේ 2020 අවුරුද්දේ පාස් පේපර් එකට මෙන්න මේ මානව බහිස්රාවී පද්ධතියෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා. අපි දැන් ඒක සාකච්ඡා කරලා බලමු. එතකොට දරුවනේ ඔයාලා ගාව තියෙනවා නම් 2020 සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඔයාලගේ වැඩිමහල් සොයුරියගෙන් හරි ඉල්ලගත් එකක් තියෙනවා නම් පොඩ්ඩක් ළඟට ගන්න. අපි දැන් මේ ප්‍රශ්නයක් පොඩ්ඩක් සාකච්ඡා කරන්නයි යන්නේ. 2020 අවුරුද්දේ B කොටසේ 5 වෙනි ප්‍රශ්නය. 2020 අවුරුද්දේ B කොටසේ 5 වෙනි ප්‍රශ්නය. එතකොට සමහරට පාස් පේපර්ස් වල 2020 පේපරේ නැතුව ඇති. සමහරට ඔයාලගේ වැඩිමාල් සොයුරියකින් හරි ඉල්ලගෙන නැති මේ ප්‍රශ්න පත්‍රයේ බලමු මම අවශ්‍ය කොටස කියවන්නම්. B කොටසේ 5 වෙනි ප්‍රශ්නේ අණු කොටස B මෙන්න ප්‍රශ්නය. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය සිදු කරන ප්‍රධාන ඉන්ද්‍රිය ලෙස වෘක්ක සලකනු ලැබේ. පළවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා බහිස්රාවය යනු කුමක්ද? දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා වෘක්ක මගින් බැහැර කරන නයිට්‍රජනීය බහිස්රාවී ඵලයක් ලියන්න. තුන්වෙනි ප්‍රශ්නේ වෘක්කවල ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය කුමක්ද? හතරවෙනි ප්‍රශ්නය වෘක්කවල ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය තුල මූත්‍ර සෑදීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ශ්‍රාවය ලෙස හැඳින්වේ. ඒකේ අනු ප්‍රශ්නය ශ්‍රාවයේ සිදුවන ආකාරය කෙටියෙන් විස්තර කරන්න. ඊළඟ කොටස මූත්‍ර සෑදීමේ සෙසු පියවර දෙක ලියන්න. දැන් බොහොම පහසුයි. අපි දැන් කතා කරපු ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. බලමු පළවෙනි එක. ඉස්සරවම අහලා තියෙනවා බහිස්රාවේ යනු කුමක්ද කියලා. එතකොට අපි දන්නව දරුවනේ මොකද්ද බහිස්රාවය කියන්නේ කියලා. අපි කලිනුත් කතා කරා මොකද්ද පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමට තමයි අපි කියන්නේ බහිස්රාවය කියලා. ඊළඟ දෙවැනි ප්‍රශ්නය අහලා තියෙනවා, රොක්ක මගින් බැහැර කරන නයිට්‍රජනීය බහිස්රාවී ඵලයක් ලියන්න. මොකද්ද? යූරියා, යුරික් අම්ලය කියන දෙකෙන් එකක් ලිව්වා නම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. තුන්වෙනි එක, රුක්කවල ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ කුමක්ද? අපි කලිනුත් කතා කරා රුක්කාණුව. ඊළඟ හතරවෙනි ප්‍රශ්නය, ශ්‍රාවයේ සිදුවන ආකාරය කෙටියෙන් විස්තර කරන්න. දරුවනේ මොකද්ද ශ්‍රාවය කියලා කිව්වේ? ශ්‍රාවය කියලා අපි හඳුන්වුවේ රුක්කාණුවේ පිටතින් නැති රුධිර කේශනාලිකාවල ඇති සමහර ද්‍රව්‍ය රුක්කාණුවේ නාලිකා තුළට ඇතුළු වීම. මොන වගේ වද ශ්‍රාවය වෙන්නේ? හයිඩ්‍රජන් අයන, පොටෑසියම් අයන, ඇමෝනියම් අයන, ක්‍රියටිනීන්, ඖෂධ, විටමින් B. මෙන්න මේ කියපු ද්‍රව්‍යන් තමයි රුක්කාණුවේ පිටතින් තියෙන රුධිර කේශනාලිකාවල තියෙන සමහර ද්‍රව්‍ය රුක්කාණුවේ නාලිකා තුළට ඇතුළු වීම සිදු වෙන්නේ. එතකොට මේ ද්‍රව්‍යන් කීපයකට ලිව්වනම් අපේ කෙටියෙන් පැහැදිලි කිරීම සම්පූර්ණ වෙනවා. ඊළඟට මෝත්‍ර සෑදීමේ සෙසු පියවර දෙක ලියන්න. එතකොට මෙතන තියෙන ශ්‍රාවය කියලා අපි දන්නවා ශ්‍රාවය කියන්නේ තුන්වෙනි පියවර. එතකොට අනිත් පියවර දෙක මොකද්ද? අති පරිශ්‍රාවණයයි වරණීය ප්‍රතිශෝෂණයයි. එතකොට ඔය ප්‍රශ්නේ තමයි දරුවනේ 2020 අවුරුද්ද යහපු බහිස්රාවී පද්ධතියට අදාළ වෙන ප්‍රශ්නය. අපි දැන් මේ වෙනකොට ජීවි දේහ ක්‍රියා කියන ජීවවිද්‍යාව පාඩම් කොටසේ ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය සහ බහිස්රාවී පද්ධතිය කියන කොටස් තුන සාකච්ඡා කරලා ඉවරයි.